You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
දෙදහස් දහනවය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වී මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගත වෙලා හමාරයි මේ වන විට පළමු අටේ තරඟ 25කට එහා ගිය සංඛ්‍යාවක් අවසන් වෙලා තිබෙනවා. මේ අනුව විශේෂයෙන්ම අවසන් පූර්ව වටයට යන කණ්ඩායම් හතර කවුරුන්දයි කියා තෝරා ගැනීමට මේ ගෙවිගෙන යන සතියේ තරඟ ඉතාම වැදගත් වෙනවා. එනිසාම අපි පසුගිය සතියේ සහ මේ ගෙවිගෙන යන සතියේ තරඟ ඇතුළත් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට වැඩි බරක් ලබා දෙමින් දවසේදී අපේ සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අපේ සුපුරුදු හිතවතා පැමිණ තිබෙනවා අදත් ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අයිබෝවන් සුබ උදෑසනක්.
අයිබෝවන් මදුර, සුබ උදෑසනක්.
හොඳයි රංගන, අපි අද දවසේ අපේ කතාබහ පටන් ගමු. අද දවසේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරඟය පිළිබඳව. මේ තරඟය පැවැත්වෙනවා ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රියේ 7:30ට. එංගලන්තය මේ වන විට මෙවර ලෝක කුසලාන තරඟාවලියේ ඉතාමත් සුපිරි ආකාරයෙන් දස්කම් දක්වමින් ඉහළ පැමිණෙමින් තිබෙන බවක් තමයි අපිට පෙනියන්නේ. ඒ එංගලන්ත කණ්ඩායමත් එක්ක ශ්‍රී ලංකාව තරඟ වදින අද තරඟය ශ්‍රී ලංකාවට මොන වගේ ඉරණමක් අත්කර දෙයිද අපි කතා කරමු.
මං හිතන්නේ මදුර මෙම තරඟයේ පිළිබඳව කතා බහ කරන විට අපි අවසන් වතාවට සහභාගී වුනේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරඟයයි. එම තරඟයෙන් ඔස්ට්‍රේලියාව සමත් වනවා ලකුණු 87කින් ජයග්‍රහණය හිමි කරගන්නට. එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වන්නේ නැහැ නියමිත පන්දුවාර 50 ක්‍රීඩා කරන්නට. ඒ වගේම හාසිය වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසුව පන්දුවට පහර දුන්නේ නැහැ. අප සඳහන් කළා ශ්‍රී ලංකාවේ මැද පෙළ අසාර්ථකයි, ඒ නිසාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීම ශ්‍රී ලංකාවට වාසිදායකයි කියලා. ඒ වගේම ඇන්ජලෝ මැතිව් තවදුරටත් ශ්‍රී ලංකාවේ දක්ෂතම පිතිකරුවා කියලා මාදුටුවා පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය හඳුන්වනවා. ඇත්තටම ඔහුද ශ්‍රී ලංකාවේ දක්ෂතම පිතිකරුවා කියන ප්‍රශ්නාර්ථය මේ වන විට මතුවනවා. ඔහුට අවම වශයෙන් පන්දුවාරයක් හෝ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම මේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකින් 15 දෙනාගෙන් 6 දෙනෙකුම තරඟයක් තුළ පන්දු යැවීමට හැකියාවක් තිබෙන ක්‍රීඩකින් නොවේ. ඒ වගේම ඇන්ජලෝ මැතිව් ඉතාමත්ම ඉක්මනින් තමන් පිළිබඳව තීරණයක් ගත යුතුයි. පන්දු යවනවාද නැතිනම් පිටිකරුවෙකු ලෙස පමණක් කණ්ඩායමේ රැඳී සිටිනවා නම් මීට වඩා දායකත්වයක් ඔහු අනිවාර්යෙන්ම ලබා දිය යුතුයි. ඒ වගේම මේ කණ්ඩායමේ කුඩකින් 15 දෙනා පිළිබඳව කතා කරන විට මදුර පැහැදිලිවම දේශපාලනයේ හෝ විදවත්කම් මත පමණයි ඔවුන් මේ කණ්ඩායමට පැමිණ තිබෙන්නේ. ලහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස් සමගින් මිලින්ද සිරිවර්ධන. නමුත් දැන් කළ හැකි දෙයක් ඉතිරි වී නැහැ. ශ්‍රී ලංකාවට තවත් තරඟ හතරක් ඉතිරිව තිබෙනවා. එම තරඟ හතර තුළදී ශ්‍රී ලංකාවේ හිටපු නායකින් වන ඇන්ජලෝ මැතිව්, සිසර පෙරේරා, ලසිත් මාලිංගයා නැති දෙනා අනිවාර්යෙන්ම ජයග් ග්‍රහණය සඳහා ඉහළ දායකත්වයක් ලබා දිය යුතුමයි. නැතිනම් අනිවාර්යෙන්ම ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනවා. නැතිනම් එය ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීමට ඉතාමත්ම බාධකයක් වනවා. ඒ වගේම මේ සියලු ගැටලු මැදේ තමයි මදුර අපට හැකියාව තිබෙන්නේ අද තරඟය පිළිබඳව කතා කරන්නට. ශ්‍රී ලංකාවේ 6 තරඟය, ලෝක කුසලාන තරඟාවලියේ 27 තරඟය, එංගලන්ත කණ්ඩායම මේ වන විට තමන් සහභාගී වූ තරඟ පහෙන් හතරක්ම ජයග්‍රහණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව එක් තරඟයක් පමණයි ජයගෙන තිබෙන්නේ. එක් දින ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තයේ ප්‍රථම ස්ථානයේ සිටින්නේ, ශ්‍රී ලංකාව සිටින්නේ 9 ස්ථානයේ. මෙම තරඟයේ පැවැත්වෙන හෙඩින්ලිහි ලීඩ්ස් ක්‍රීඩාංගණයේ කාලගුණ අනාවැකිය පිළිබඳව කතා බහ කරන විට සෙල්සියස් අංශක 9 පමණ ඉතාමත් ශීත කාලගුණක තත්ත්වයක් තමයි තිබෙන්නේ. නමුත් වර්ෂාපතනය පිළිබඳව කිසිදු බලාපොරොත්තුවක් නැහැ අද දිනේදී. ඒ වගේම 18,000කට වැඩි ප්‍රේක්ෂක සහභාගීත්වයක් මෙම තරඟය සඳහා එංගලන්ත තරඟ සංවිධායකින් බලාපොරොත්තු වනවා. ශ්‍රී ලංකාවට ඉදිරි තරඟ හතර ජය ගැනීම අනිවාර්ය සාධකයක් වී තිබෙනවා. අවම වශයෙන් තරඟ තුනක් හෝ ජය ගත යුතුයි. නමුත් සඳහන් කරන්නට ඕනේ 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් පසුව මේ දක්වා ශ්‍රී ලංකාව සහ එංගලන්තයේ තරඟ 10 හමු වී තිබෙනවා. ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ එක් තරඟයක් පමණයි. එවැගේම එංගලන්ත කණ්ඩායම මේ ලෝක කුසලාන තරඟාවලියේ තමන් මුහුණ දුන් තරඟ පහෙන් තරඟ හතරකදීම ලකුණු 300 සීමාව ඉක්මවා යන්නට සමත් වී තිබෙනවා. අවසන් තරඟයේදී අෆ්ගනිස්තානයේ හමුවේ ලකුණු 397 ලබා ගත්තා. එවැගේම මදුර ශ්‍රී ලංකාව 2015 පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් එක් පන්දුවාරයකට ලකුණු 5.84 සාමාන්‍යයක් ලබා දෙමින් සිටිනවා. මේ තමයි ලෝකයේ වැඩිම සාමාන්‍ය පන්දු යවන්නන් ලබා දෙන. අනෙක් පසින් එංගලන්ත පිතිකරුවන් එක් පන්දුවාරයකට ලකුණු 6.29ක් බැගින් ලබා ගනිමින් සිටිනවා 2015 සිට මේ දක්වා. ඒ අනුව ඔවුන් තමයි ලෝකයේ පන්දු වාරයකට වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා පිතිකරුවන් බවට පත්වන්නේ. තවත් පසකින් ICC නවතම ක්‍රීඩක වර්ගීකරණයේ පළමු 40 දෙනා අතරේ කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකු හෝ පන්දු යවන්නෙකු නැහැ. එංගලන්තයේ ජෝ රූට් සමගින් ක්‍රිස් වෝක් සිටිනවා පළමු 10 අතර පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතරේ. එවගේම එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් මේ වන විට ශතක 2ක් සමගින් ලකුණු 367ක් ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලාභියා නායක දිමුත් කරුණාරත්නයි ලකුණු 179ක් ඔහු ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරග ඉතිහාසයේ තරග 74කින් ශ්‍රී ලංකාව තරග 35ක් ජයගෙන තිබෙනවා. එංගලන්තයේ ජයගෙන තිබෙනවා තරග 36ක්. ඒ අනුව සමස්ත තරගාවලි ඉතිහාසයේ දෙස බලන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යම් ආකාරයකින් සතුටට පත් විය හැකි. නමුත් මේ ලෝක උසලාන ක්‍රිකට් තරගාවලිය සඳහන් කරන්නට ඕනේ මදුර මේ සියල්ල ඉලක්කම් පමණයි, අතීත වාර්තා පමණයි. මේ සියල්ල වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ මානසික ශක්තිය පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් තීන්දුව తీරන ගන්නේ ලොව පිළිගත් සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ඔස්සේ. නමුත් ඔවුන් තම හැකියාව සහ ශ්‍රී ලංකාවට ආවේණික රිද්මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් තවමත් යමක් කළ හැකි බව මා පෞද්ගලිකව විශ්වාස කරනවා. මේ සම්ප්‍රදායෙන් ඔබට ගොස් තීන්දු తీරන ගත යුතුයි. දිමුත් කරුණාරත්න ඊයේ පැවති අවසන් මාධ්‍ය හමුවේදී සඳහන් කරනවා එවැනි තීන්දු తీරන ගත යුතු බව. විශේෂයෙන්ම එංගලන්ත පිතිකරුවන් තමයි වර්තමානයේදී රඟපන්දු යවන්නන්ට හොඳින්ම මුහුණ දෙන පිතිකරුවන්. ඒ අනුව ශ්‍රී ලංකාව අද තරගයට මුහුණ දෙන්නේ රඟපන්දු යවන්නන් දෙදෙනෙක් සමගින්ද, නැතිනම් එක් අමතර පිතිකරුවෙක් සමගින් තවත් දෙගපන්දු යවන්නෙකු සමගින්ද කියන ප්‍රශ්නාර්ථය තමයි මතුවී තිබෙන්නේ. එසේ වෙතත් මා නැවතත් සඳහන් කරනවා මදුර ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය කරනවා නම් අවශ්‍ය වන්නේ මේ කණ්ඩායමට අවශ්‍යතාව තිබිය යුතුයි තරගයක් ජයග්‍රහණය කරන්නට. ඒ මානසිකත්වයෙන් තරගයට එක් වුවහොත් ශ්‍රී ලංකාවට තවමත් හැකියාව තිබෙනවා මේ තරගාවලියේ යම් වෙනසක් සිදු කරන්නට.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරමු ශ්‍රී ලංකාවට මේ තියෙන තත්ත්වය මත අවසන් පූර්ව වටයට, නැත්නම් අවසන් පූර්ව වටේ කණ්ඩායම් හතරට සුදුසුකම් ලැබීමට තිබෙන ඉඩකඩ සම්බන්ධයෙන් රඟන මේවන විට අපි දන්නවා ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව සහ එංගලන්තය ඉතාමත් සුපිරි ආකාරයෙන් මේ තරගාවලියේ ඉහළට පැමිණවින් සිටින බව. මේ කාරණාව හමුවේ ශ්‍රී ලංකාවට මොන වගේ සම්භාවිතාවක්ද තියෙන්නේ රඟන අවසන් පූර්ව වටේට, නැත්නම් අවසන් කණ්ඩායම් හතරට තේරීපත් වීම සඳහා?
මදුර ඊයේ දිනේදී පැවැත්වුණු අවසන් තරගයේදී බංග්ලාදේශයේ පරාජයට පත් කරමින් ලකුණු 48ක ජයග්‍රහණයක් ලැබීමත් සමග ඔස්ට්‍රේලියාව තමයි මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගෙන සිටින්නේ ලකුණු 10ක් සමගින්. ඒ අනුව සඳහන් කරන්නට ඕනේ පළමු ස්ථාන තුනේ සිටින්නේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඉංගලන්තයයි. මේ වන විට බොහෝ දුරට ඔවුන් තමන්ගේ ස්ථානයේ වෙන් කරගෙන තිබෙන බව අපට සඳහන් කරන්නට පුළුවන්. නමුත් ඉන්දියාවේ ස්ථානයට පමණයි අපට යම් අභියෝගයක් එල්ල කිරීමට හැකියාව තිබෙන්නේ. ඉතාමත්ම සරලව කියනවා නම් අපට ඉතිරි තරඟ 4-3 ජයගත යුතුමයි. ඇතැම් විට මේ ප්‍රසාද ලකුණු සටහන ඉදිරි සතියේදී වෙනස් වන ආකාරය අනුව අපට තරඟ 4ම ජය ගැනීමත් අනිවාර්ය සාධකයක් වන්නට ඉඩ තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව අද තරගයේ අනිවාර්යෙන්ම ජයගත යුතුමයි, නැතිනම් මේ පිළිබඳව තිබෙන්නා වූ බලාපොරොත්තු අත්හැරගත යුතුයි. ඒ අනුව මදුර ඉදිරි තරග තුන ශ්‍රී ලංකාව ජයගත හොත් ප්‍රසාද ලකුණු 6ක් සමගින් ලකුණු 10ක් ලබාගෙන ඉදිරියට යාමේ හැකියාව තිබෙනවා. අවම වශයෙන් ප්‍රසාද ලකුණු 10ක් ලබා ගැනීම මේ වන විට ශ්‍රී ලංකාවට අනිවාර්ය සාධකයක් වී තිබෙනවා මේ මුල් කණ්ඩායම් 4 අතර සිටීමට නම්. ඒ සඳහා ඉන්දියාවත් තමන් ඉදිරියේදී මුහුණ දෙන තරග 5 තරග 3ක් හෝ පරාජයට පත්වීම ශ්‍රී ලංකාවට අමතර වාසියක් වීමට ඉඩ තිබෙනවා. ඒ අනුව මා ඔබට පසුගියදා සඳහන් කළා මදුර වර්ෂාව හේතුවෙන් අත්හැර දැමූ තරග 2 ඒ මොහොතේදී ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ඒමට යම් ආකාරයක වාසිදායක කාරණාවක් ලෙස පෙනුණත් ඒ තරගාවලියේ ඉදිරියට යන විට ශ්‍රී ලංකාවට බාධාවක් කියලා. එම තරග 2 එක් තරගයක් හෝ ශ්‍රී ලංකාව ජයගෙන තිබුණා නම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණා. එවගේම පසුගියදා හිටපු එංගලන්ත නායකයෙකු වන මයිකල් වෝන් පිටේ පණිවිඩයක් ඔස්සේ සඳහන් කර තිබුණා ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය සහ ඉන්දියාව යන කණ්ඩායම් 4 මේ වන විට තරංගාවලියේ අවසන් පූර්ව තරංගය සඳහා සුදුසුකම් ලබා තිබෙන බව. කෙසේ වෙතත් ඔහුගේ අනාවැකි මීට පෙර නම් කිසිදු ආකාරයකින් සත්‍ය වී නැහැ. මීට පෙර පැවැත්වුණු ලෝක කුසලාන තරංගාවලි ආශ්‍රිතව ඔහු ඉදිරිපත් කළ අනාවැකි අපි බලමු මේ කණ්ඩායම් හතර ඉදිරියට යාවිද කියලා. නමුත් සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාවට මේ තරංගාවලියෙන් මින් ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණු කරු චන්දික හතරුසිංහ මහතාගේ යම් හෝ හැකියාවක් තිබේ යුතුමයි ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යන්නට. 2017 වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා අප දුටුවේ නැහැ ඔහුගේ කිසිදු සුවිශේෂී සින්දුවක් හෝ තීරණයක්. අප සඳහන් කරනවා මధుර ප්ලේයර් මැනේජ්මන්ට් නැතිනම් පුද්ගල කළමනාකරණය, ඒ වගේම ස්ට්‍රැටජික් ප්ලෑන්ස් උපාය මාර්ගික සැලසුම් තිබිය යුතුයි. මේ තමයි ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන පුහුණුකරුවෙකුගේ කාර්යභාරය වන්නේ. නමුත් පසුගිය කාල සීමාවේදී මේ කිසිවක් අප දුටුවේ නැහැ චන්දික හතුරුසිංහගෙන්. එසේ නම් අවසන් වශයෙන් මේ තරග හතරේදී හෝ ඔහු යමක් කළ යුතුයි, නැතිනම් ඉහළම වැටුපක් ලැබූ අසාර්ථකම වෘත්තිකයෙකු ලෙස තමයි මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඔහුට ඉවත්ව යාමට සිදුවන්නේ. අපි බලමු ලබන සතියේදී අපට නිශ්චිතවම මේ සම්බන්ධයෙන් යමක් සඳහන් කිරීමට හැකියාව තිබෙනවා.
අපි මීළඟ අවධානය යොමු කරන්නේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම්වල නායකත්වය පිළිබඳව. විශේෂයෙන්ම නායකින් 5 දෙනෙකු ශ්‍රී ලංකා නායකයා ඇතුළුව නායකින් 5 දෙනෙකු මේ ලෝක කුසලාන තරගාවලියේදී ඉහළ දස්කම් පෙන්වමින් සිට බවක් තමයි අපිට වාර්තා වෙන්නේ. අපි කැමති රංගන මේ පිළිබඳව ඔබෙන් දැනගන්නට.
අපි ශ්‍රී ලංකා නායකයා සම්බන්ධයෙන් පළමුවෙන්ම කතා කරමු මදුර. ඔහු මේ වන විට ලකුණු 179ක් ලබාගෙන තිබෙනවා. විශේෂයෙන්ම ටෙස්ට් ආරම්භක ප්‍රතිකරුවෙකු ලෙස ඔහුගේ තාක්ෂණයේ මේ වන විට ඉතාමත්ම හොඳින් මේ ලෝක කුසලාන තරගාවලිය ගැලපෙමින් තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඔහු මේ තරගාවලියේ ඉතාමත්ම ඉහළින් දක්ෂතා දක්වමින් සිටින බව සඳහන් කරන්නට ඕනේ. පිටිකරුවෙකු ලෙස වගේම නායකයෙකු ලෙසත් ඔහු ඉතාමත්ම හොඳින් තමගේ කණ්ඩායම මෙහෙයවමින් සිටින බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම අපි ඉන්දියා නායක විරාට් කොහලි පිළිබඳව සඳහන් කරනවා නම් මෙතෙක් මුහුණ දුන් තරග තුනේදී ලකුණු 177ක් ලබාගෙන තිබෙනවා. ඔහුගේ අවසන් එක් දින ඉනිම 28 පිළිබඳව කතා කරනවා නම් මදුර ශතක 9ක් සහ අර්ධ ශතක 6ක් ඊට ඇතුළත් සාමාන්‍ය ලකුණු 86ක් ලෙසයි වාර්තා වන්නේ. මේ ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔහු එක් දින ලකුණු 11,000 සීමාව පසු කර යන්නටත් සමත් වුණා. ඒ වගේම ඔහු නායකයෙකු ලෙස සමාගයේ කණ්ඩායම ක්‍රීඩා කළ තරග තුනම ට්‍රැක් ග්‍රහණය කරා මෙහෙවන්නටත් සමත් වී තිබෙනවා. අපි ඊළඟට කතා කරොත් ඔස්ට්‍රේලියානු නායක රොන් ෆින්ච් පිළිබඳව ලකුණු 396ක් ලබා මේ වන විට ලෝක කුසලාන පිටිකරුවන් අතර තුන්වන ස්ථානයේ ඔහු සිටිනවා. නායකයෙකු ලෙස ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වමින් සිටිනවා. මේ වන විට ඔහු ඇතුළු ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පසුවන්නේ. ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 132කදී වේගවත් ලකුණු 153ක් ලබා ගත්තා. 6 පහරවල් 5ක් සමගින් යනුව ඇරොන් ෆින්ච් නායකින් අතර ඉතාමත්ම කැපී පෙනෙන නායකයෙකු බවට පත් වී තිබෙනවා. අනෙක් පසින් නවසීලන්ත නායක කේන් විලියම්සන් මේ වන විට කතාබහට ලක්වනවා. 100%ක ඩ්‍රැග්රාහි ප්‍රතික්ෂේපයක් සහිත නායකයෙක් මේ තරංගාවලියේ මේ දක්වා. ඔහු පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව නොදෙවි ශතකයක් ලබා ගත්තා. පන්දු 138ක් තුළ ඉතාමත් සංයමයෙන් නායකත්වයේ ඉනිමං ගොඩ නැගුවා ඔහු. ඒ නිසාවෙන් එම තරගය ඔවුන් ජයග්‍රහණය කළා. දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන් කරන්නට එම ඉනිමට හැකියාව ලැබුණා. තරගයේ අතරමැදදී විලිහී යන්නට නොදී රැකගත් ඉතාමත්ම ඉවසිලිවන්ත ඉනිමක් ලෙස එය සඳහන් කරන්නට පුළුවන්. මේ දක්වා ඉනිම තුනකදී ලකුණු 225ක් ඔහු ලබාගෙන තිබෙනවා. මෙවර කුසලානයේ ඔසවන බවට අනාවැකි කියන වාසනාවන්ත නායකයෙක් තමයි කේන් විලියම්සන් කියන්නේ. අපි මීළඟට කතා කළොත් මధుර එංගලන්ත නායක ඔයන් මෝගන් සම්බන්ධයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවේ මුරලිදරන් සතුව තිබූ අසුබ වාර්තාවක් ඔහුගෙන් ඉවත් කර ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන්ට ලබා දෙන්නට ඔයන් මෝගන් සමඟින් එංගලන්ත කණ්ඩායම පසුගියදා සමත් වුණා. ඇෆ්ගනිස්තානයේ සමග තරගයේදී රෂිඩ් ඛාන්ගේ පන්දු අර 9කට එංගලන්තයේ සමත් වනවා ලකුණු 110ක් ලබා ගන්නට. ඒ තමයි පන්දු යවන්නෙකුට වැඩිම ප්‍රහාරයක් එල්ල කළ වාර්තාවලට දැක්වෙන්නේ. ඒ වගේම ඔයන් මෝගන් සමත් වනවා එම තරගයේදී 6 පහර 17ක් සමගින් පන්දු 57කදී ශතකයක් වාර්තා කරන්නට. මෙවර තරගාවලියේදී ඉතාමත්ම පහසුවෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් කරන බවට උදම් මැනූ රෂිඩ් ඛාන්ට මේ වන විට තේරී ගොස් තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සමාට තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට තිබෙන බව. ඒ අනුව ඔයන් මෝගන් මේ වන විට තරගාවලියේ ලකුණු 249ක් ලබාගෙන තිබෙනවා. ප්‍රවේගකාරී පිටිකරුවෙකු ලෙස ඔහු මේ වන විට ඉදිරියට පැමිණෙමින් තිබෙනවා. ඒ අනුව මදුර සඳහන් කරන්න ඕනේ ශ්‍රී ලංකා නායකයා අප පසකින් තැබුවොත් අනෙක් නායකින් හතර දෙනා සමත් වී තිබෙනවා. තමාගේ කණ්ඩායම මේ වන විට ප්‍රථම ස්ථාන හතර අතරේ රඳවා ගන්නට මේ තමයි වැදගත්ම කාරණාව. ඔවුන් තමන්ගේ දක්ෂතා ඉහලින් පවත්වාගෙන යන අතරේ තමන්ගේ කණ්ඩායම මෙහෙවා තිබෙනවා. තරංගාවලියේ ඉහළම කණ්ඩායම හතර අතරේ රඳවා ගන්නට යනු මේ නායකින් හතර දෙනා මේ තරංගාවලියේ සුවිශේෂී ක්‍රීඩකින් හතර දෙනෙකු ලෙස අපට සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා.
අපි අවසාන වශයෙන් අද දවසේදී කතා බහ කරන්නේ මෙවර ක්‍රිකට් ලෝක කුසලානයෙන් වාර්තාවන අතුරු කතා සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ වන විට ලෝක කුසලානයේ පිහිට වූ වාර්තා, ඒ වගේම බිඳ දැමූ වාර්තා සහ ඒ අතරතුරේදී ශ්‍රී ලංකාවේ යම් යම් ක්‍රීඩකයන්ගෙන් නැගෙන සුළු සුළු අතුරු කතන්දර පිළිබඳවත් අපි අවධානය යොමු කරමු රංගන.
මදුර තරංගාවලියේ තරංග 26ක් මේ වන විට අවසන්, සමත් තරංග 22ක් පැවැත්වීමට නියමිතයි. තරංගාවලියේ මේ වන විට ලකුණු 11,178ක් වාර්තා වී තිබෙනවා. කඩුලු 322ක් ඒ අතරතුර විඳ වැටී තිබෙනවා. 6 පහර 209ක් එල්ල වී තිබෙනවා. හිතා ගන්නට පුළුවන් තරංගාවලියේ තත්ත්වය. අපි ආරම්භයේදී සඳහන් කළා ලකුණු 300ක් ලබා ගැනීම අවම සාධකයක් වේවි කියලා. නමුත් මේ වන විට එංගලන්තයේ වැනි කණ්ඩායම් ඉලක්ක කරන්නේ ලකුණු 400ක්. මේ ආකාරයෙන් පිටියේ උණුසුම ක්‍රියාත්මක වන විට පිටියෙන් එහාත් යම් ආකාරයේ තොරතුරු රැසක් වාර්තා වනවා මතුර. ඒ අනුව පසුගිය දිනක ජාත්‍යන්තර විස්තර විචාරකින් සහ ICC අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් වාර්තා වුණා. ඒ තමයි මයිකල් හෝල්ඩින් විනිසුරුවන්ගේ තීරණ දැඩි ලෙස විවේචනය කිරීම නිසාවෙන් ICC ඔවුන්ට ඊමේල් පණිවිඩ මගින් දන්වා තිබුණා. මීට වඩා විනිසුරුවන් විවේචනය කිරීමේදී සැලකිලිමත් වන්නට කියලා. ඒ සම්බන්ධයෙන් මයිකල් හෝල්ඩින් තමන්ගේ විරෝධක්යක් පණ කළ තිබුණා. කෙසේ වෙතත් සඳහන් කරන්නට ඕනේ එම තරගයේදී විනිසුරු තීරණ වගේම මේ තරගාවලියේ මෙතෙක් තමන් සහභාගී වූ තරගවලදී ශ්‍රී ලංකාවේ විනිසුරු රුචිර පල්ලේගුරුගේ විනිශ්චයන් ඉතාමත්ම දුර්වල මට්ටමක පවතින බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම මේ තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා කළමනාකරු අසන්තද මෙල් ICCට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවට ලැබී තිබෙන පහසුකම් වගේම තනතිරු පිළිබඳව සැහිමකට පත්වන්නේ නැහැ කියලා. නමුත් ICC මේ චෝදනා ප්‍රතික්ෂේප කළා. ඒ වගේම ඔස්ට්‍රේලියාව සමග පැවැත්වුණු එක්දින තරගයෙන් පසුව තරගයෙන් අනතුරුව පැවැත්වෙන මාධ්‍ය හමුවට ශ්‍රී ලංකාව කිසිවෙකු සහභාගී කළ වූයේ නැහැ. මේ සම්බන්ධයෙන් ICC තමන්ගේ නොසතුට පළ කර තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICCට ලිඛිතව දන්වා තිබුණා මින් ඉදිරියට එවැනි තත්ත්වයක් ඇති නොවීමට තමන් වග බලා ගන්නා බව. කුමාර සංගකාරත් මේ සම්බන්ධයෙන් ඊයේ දිනේදී ජාත්‍යන්තර මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කර තිබුණා තමාට දැනෙන ආකාරයටත් ඇතැම් තරඟ සඳහා වෙනස් ආකාරයේ තනතිරි ලබා දී තිබූ බවත්, ජාත්‍යන්තර තරඟාවලියක ලෝක කුසලාන තරඟාවලියකදී ICC මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් ඔහු සඳහන් කර තිබුණා. ඒ වගේම මදුර අප සඳහන් කරනවා නම් ICC වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ විස්තර විචාර කට්ටාලේ කුමාර සංගකාර පමණයි. නමුත් දේශීය වශයෙන් පසුගිය දා සිටියම් සමාජ මාධ්‍ය ඔස්සේ සමීක්ෂණයක් සිදු කෙරුණා කවුද ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම විස්තර විචාරකයා කියලා. තවමත් ඉදිරියෙන් සිටින්නේ රසල් ආනල් බව සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම පසුගිය දිනවලදී ඉතාමත්ම උණුසුම් තරගයක් පැවැත්වුණා ඉන්දු පාකිස්තාන තරගය. මෙම තරගය රූපවාහිනිය ඔස්සේ බිලියනයක ජනතාවක් සජීවී ලෙස නරඹා තිබුණා. ඒ අනුව මේ වන විට ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ එම තරගය. මීට පෙර 2011 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු අවසන් මහා තරගය තමයි වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹා තිබුණේ. එය මිලියන 558ක් නරඹා තිබුණා. ඒ අනුව මේ ප්‍රේක්ෂක වාර්තාවත් සමගින් ඉන්දියාව සමත් වනවා මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ සමන් සහභාගී වූ තරග 7න්ම පාකිස්තානයේ පරාජයට පත් කරමින් ජයග්‍රහණය කරන්නට. ඒ වගේම තරග කාලසටහන එළි දක්වා විනාඩි 15ක් ඇතුළත මැන්චෙස්ටර්හි පැවැත්වීමට නියමිත ඉන්දු පාකිස්තාන තරගයේ සියලුම ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් වී තිබුණා. ඒ අනුව 24,600ක් ප්‍රේක්ෂකයින් මේ තරගයේ නැරඹීම සඳහා පැමිණ සිටියා. එම තරගයෙන් ඉන්දියාව සමත් වුණා ලකුණු 89ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට. ඒ වගේම මදුර මේ ලෝක කුසලාන තරගාවලියට සමගාමීව පැවැත්වුණා ලෝකයේ හොඳම ක්‍රිකට් බිරිගන්වන්දා තේරීමේ තරගාවලියක් මෙහි රන් පදක්කම හිමි කර ගන්නට ශ්‍රී ලංකාවේ ගයාන් සේනානායක සමත් වුණා කියන්නට ඕනේ. මේ අතරතුර අපට වාර්තා වුණා පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට දින 6ක පමණ විවේකයක් හිමි වී තිබුණා. ඒ අතරදී ශ්‍රී ලංකාවේ වේගපන්දියා වන ක්‍රිඩක ලසිත් මාලිංග නැවත වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ගොස් තිබෙනවා. ඒ තමන්ගේ බිරිඳගේ මවගේ අභව ප්‍රාප්ත වුණා පසුගිය සතියේ ඔහු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියා. ඉන් අනතුරුව 7 දවසේ දානමය පින්කමට සහභාගී වීමට ඔහු නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණ සිටියා. නමුත් මේ සම්බන්ධයෙන් සඳහන් කරනවා නම් මදුර වෘත්තීයමය ක්‍රීඩකයෙකු ලෙස මීට වඩා සැලකිලිමත් වන්නට ඕනේ. ඔහු සහභාගී වී සිටින්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වට නියෝජනය කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට වසර 4කට වරක් පැවැත්වෙන්නේ. ඔබ දන්නවා එංගලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සඳහා ඇය 10ක් 12ක කාලයක් ගතවනවා. මේ ක්‍රීඩකයෙකුට දරා ගැනීමට ඉතාමත්ම අපහසුයි. මේ කාල සීමාවේදී යම් ආබාධයකට ලක් වුණොත් එයත් ශ්‍රී ලංකාවට බලපානවා. එනිසා මීට වඩා යම් වගකීමකින් කටයුතු කරනවා නම්, පෞද්ගලික දේට වඩා රට ඉදිරියෙන් සබා ක්‍රියා කරනවා නම්, එය යම් ආකාරකින් ශ්‍රී ලංකාවට ඉදිරියට හොඳ ආදර්ශයක් වන්නට ඉඩ තිබෙනවා. මෙන්න මේ කරුණු කාරණා සමගින් තමයි පසුගිය සතියේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිටින් එහා කටයුතු සිදු වුණේ. අපි බලමු ඉදිරියේදී තවත් තරඟ 22ක් තිබෙනවා, මොන ආකාරයෙන්ද මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය විකාශනය වන්නේ කියලා.
හොඳයි, ඒ පුවතත් සමගින් අද දවසේදී අපි සතියේ ක්‍රීඩා විග්‍රහය නිමවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අද දවසේදී එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරඟයෙන් අනතුරුව ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න සමග අපි SBS සිංහල සේවයෙන් විශේෂ තරඟ සමාලෝචනයක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා අපේ ඩිජිටල් මාධ්‍ය හරහා, විශේෂයෙන්ම අපේ SBS සිංහල Facebook පිටුව හරහා. මතක් කරන්නට අවශ්‍යයි, ශ්‍රී ලංකාව සහභාගී වන සෑම තරඟයක් අවසානයේදීම අපේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්නත් සමග තරඟ සමාලෝචනයකදී ඒ තරඟ සමාලෝචනය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා අපේ SBS සිංහල ඩිජිටල් මාධ්‍ය ඔස්සේ, විශේෂයෙන්ම අපේ Facebook පිටුව හරහා. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරමින් අද දවසේදී අපි සතියේ ක්‍රීඩා විග්‍රහය නිමවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. රංගන, ඔබට බොහොමත්ම ස්තුතියි. අපි ලබන සිකුරාදා නැවතත් හමුවෙමු, විශේෂයෙන්ම ක්‍රිකට් ලෝක කුසලානේ උණුසුම් තතුවේදීත් සමග.
sbs.com.au